සමන්තා චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් වනං චින්දත මාරුක්ඛං වනතෝ ජායති භයං චත්තවනංච වනතංච නිබ්බනාහෝත භික්ඛවෝති සද්ධාවන්ත පින්නතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ හේමා වත්තේගම මහත්මිය ඒ වගේම දියණිවරුන් දෙදෙනා පුතණවරුන් දෙදෙනා බෑනවරු ලේලිවරු මුණුබුරු මිනිබිරියන් ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස විසින් පින්කමේ අරමුණ හැටියට දක්වලා තියෙන අභාවප්‍රාප්ත හැරී වත්තේගම පියාණන් ඇතුළු පවුලේ මිය පරලෝකීය සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම සුජීවත්ව සිටින 88 වැනි වියේ පසු වෙන හේමා වත්තේගම මෑණියන්ට නුදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම කියන මේ කාරණා මූලික කොටගෙන සැමට ආශිර්වාද කරමින් අද ධර්මදේශනාවෙහි දායකත්වයේ දරන්නේ. අද ධර්මදේශනාව සඳහා ඒ පින්වත්න් විසින් අපට ආරාධනා කරන්නට යෙදුනේ ගිහි ජීවිතයෙන් නිවන් මගට ගුණධම් පුහුණු කිරීම සඳහා අත්හැරීම සහ භාවනාව කොහොමද අපි ප්‍රගුණ කරන්නේ ගිහි ජීවිතය තුළ කියන මේ කාරණය පැහැදිලි කරමින් ධර්මදේශනාව සිදු කරන හැටි. අත්හැරීම සහ භාවනාව කොහොමද ගිහි ජීවිතයක් තුළ පුහුණු කරන්නේ? ඉතින් මේ කාරණය පැහැදිලි කරමින් අද ධර්මදේශනාව සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද වටිනා ගාථා ධර්මයක් ධම්මපදයේ මග්ග වර්ගයේහි සඳහන් වෙනවා. වනං චින්දත මාරුක්ඛං වනතෝ ජායති භයං චත්තා වනංච වනතංච නිබ්බනා හෝත භික්ඛව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි වනය සිඳලව් නමුත් ගස් නොකපව්. වනය සිඳලන්න නමුත් ගස් කපන්නට එපා. ඒ වගේම වන ලැහැබ සිඳලන්න නමුත් රුක්ෂ විනාශ කරන්න නැතිව. මේ විදිහට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා වනය සහ ඒ වන ලැහැබ සිඳලා නුඹලා නිබ්බන ස්වභාවයට පත්වෙන්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ එක්තරා උපමාවක් හැටියට දේශනා කරන්නේ එහෙම නැත්නම් රූපකයක් හැටියට දේශනා කරන්නේ මෙතන වනයයි කියලා කියන්නේ කෙලස් වනයට. එතකොට ඒ නිසා තමයි වනං චින්දත මාරුක්ඛං කෙලස් වනය සිඳලන්න නමුත් ගස් කපන්නට එපා. ගස් වලින් හැදුණු වනය එය සත්වයින්ට සතාසිව්පාවට ජීවය පවත්වන්නට උපකාරක සම්පතක්. ඒ නිසා ගස්වලින් හැදුණු වන සම්පත විනාශ කරන්නට එපා. ඒ වගේම පොඩි පොඩි ගස්කොළන් වලින් හැදුණු වන ලැහැබ විනාශ කරන්නට එපා. නමුත් අපේ සිත් සතන් වල මහා රූක්ෂ ගස් වගේ මුල් බැහැගත්තු හරියට වනස්පතීන් වගේ සිත්හි කිඳා බැසගත්තු මූලික ප්‍රධාන කෙලස් ධර්ම පවතින. අවිද්‍යාව, තෘෂ්ණාව වැනි ප්‍රධාන ක්ලේශ ධර්මයන් පවතින. එතකොට ඒවා සිඳලන්න. ඒවා නිසා තමයි මේ සංසාර දුක්ඛය, සංසාර ප්‍රවෘත්තිය ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම කුඩා කුඩා ගස්කොළන් වලින් හැදුණු වන ලැහැබ වගේ අපේ චිත්තසංතානෙහි සාංසාරික වශයෙන් අපට විපාකත්වයට පැමිණෙන භව පුරුදු ඇබ්බැහි දුබලකම් පවතිනවා. එතකොට අවිද්‍යාව තෘෂ්ණාව නිසා සත්වයා භවෙහි උපදිනවා. ඒ උපදින්නා වූ සත්වයාට තව බොහෝ 1500ක් පමණ කෙලෙස් ධර්ම ඒ තනත්තාගේ චිත්තසංතානෙහි භව පුරුදු හැටියට ඇබ්බැහි හැටියට අවස්ථාවෝචිතව මතුවෙලා සිත කිලිටි කරන්නට සමත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ මහ කෙලෙස් වනය සහ ලඳු කැලෑවක් හා සමාන අර භවෙන් භවයට ඇබ්බැහි වශයෙන් විපාක දෙන මානසික දුර්වලකම් සහ මුලින්ම අහෝසි කරලා නිකෙලස් භාවයට පත් වෙනවා. ඒ සඳහා උන්වහන්සේ පාවිච්චි කරන වචනය තමයි වනය සිඳින්න, වන ලැහැබ සිඳින්න. නමුත් ගස් කොළන් වලින් සැදුණු ඒ රුක්ෂයන් ඒ වනාන්තර සිඳලන්නට එපා. දැන් මේ කාරණය අද ධර්මදේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ ගිහි ජීවිතයක් තුළ ගුණධම් වඩනකොටත් ඔන්න ඔයනි දෙයක් තමයි අපට කරන්න වෙන්නේ. ගස් කපන් නැතිව වනය විනාශ කරන්න. ඒහා සමානව ගිහියෙක් හැටියට ලෝකය පවත්වමින් ඒ ලෝකයේ සම්බන්ධව පවතින කෙලෙස් ධර්මයි විනාශ කළ යුත්තේ, අහෝසි කළ යුත්තේ. දැන් අද මාතෘකාව හැටියට අද ධර්මදේශනාවෙන් අපි කතා බහ කරන්නට යන්නේ අත්හැරීම සහ භාවනාව. එතකොට අත්හල යුත්තේ මොනවාද? සමාජයේ බොහෝ දෙනා අත්හරින්නට උත්සාහ කරන්නේ පුද්ගලයෝ, ද්‍රව්‍ය, වස්තු, ආයතන, මිල මුදල්, රැකී රක්ෂා, ව්‍යාපාර, බිරිඳ, සැමියා, දරුවෝ මේ වගේ භෞතික පුද්ගලයෝ සහ ද්‍රව්‍ය වස්තුන් තමයි බැහැර කරන්නට උත්සාහ කරන්නේ. එතකොට ඒවා නිසා හටගන්නා කෙලෙස් ධර්ම තමන්ගේ චිත්තසංතාරයේ දෝරේ ගලමින් පවතිනවා. ඒවා දුරු කිරීම සම්බන්ධව එතරම් ක්‍රියාත්මක වෙන බවක් පේන්නේ නැහැ. ඇයිද එහෙම වෙන්නේ? මිනිසුන්ට අත්හැරීම කියනකොටම, නෛෂ්ක්‍රමණය කියනකොටම මේ භෞතික දේවල් වලින් බැහැරවීමක් ගැන තමයි ප්‍රධාන වශයෙන් සිතට මතුවෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාමය දෙආකාරයි, වස්තුකාම සහ ක්ලේශකාම කියලා. වස්තුකාම කියලා කියන්නේ ද්‍රව්‍ය පුද්ගලයන් අරමුණු කරනකොට ඇතිවෙන කැමැත්ත. ක්ලේශකාම කියලා කියන්නේ ඒවා පිළිබඳව සිතනකොට, කල්පනා කරනකොට ඒවා පිළිබඳව ඇලීම තුලින් ඇතිවෙනා වූ කැමැත්ත. එතකොට අර වස්තු, ද්‍රව්‍ය, පුද්ගලයෝ ඒවා පිළිබඳව තියෙන කැමැත්ත අපට යම් ප්‍රමාණයකට යටපත් කරලා ඒ ද්‍රව්‍ය හෝ පුද්ගලයෝ හෝ බැහැර කරන්නට පුළුවන්. නමුත් ඒවා කැමති වෙන ගතිය, ඒවා ප්‍රිය කරන ගතිය, ඒකෙන් සිත නිදහස් කරගන්නවා කියන එක පහසු කටයුත්තක් නෙමෙයි. ඒ නිසා අපි හුඟක් වෙලාවට දකිනවා වර්තමානයේ බොහෝ දෙනා තමන් භෞතික වශයෙන් ඇසුරු නිසුරු කරන පුද්ගලයෝ සහ ද්‍රව්‍ය ස්ථාන ඒවයින් බැහැර වෙන්නට වෑයම් කරනවා. හැබැයි අර මනසේ ඒවා පිළිබඳව තියෙන රුචිකත්වය එලෙසම පවතිනවා. කුමක් නිසාද එහෙම වෙන්නේ? අපි හිතන්නේ මේ ද්‍රව්‍ය, පුද්ගලයෝ, වස්තුන් නිසා තමයි අපට ගැටලු මතුවෙන්නේ, ඒවෙන් තමයි අපට දුක හටගන්නේ, ඒ නිසා ඒවා බැහැර කළ යුතුයි කියලා තමයි හිතන්නේ. එහි යම්කිසි සත්‍යක් නැතුව නොවේ. ඒවා නිසා, ඒවට ඇලෙනකොට, ඒවට බැඳෙනකොට අපට ඒවා නිසා දුක පීඩාව හටගන්නවා. නමුත් ඒ දුක පීඩාව සියල්ලක් රඳාපවතින්නේ තෘෂ්ණා උපාදානයේ මතයි. එතකොට ඒ ද්‍රව්‍ය හෝ පුද්ගලයෝ හෝ වස්තුන් හෝ ආයතන හෝ දැඩිව මනසින් ග්‍රහණය කරගෙන උපාදාන කරගෙන තිබීම නිසා තමයි අපට අර දුක පීඩාව, අසහනය, සිත් තැවුල් මේ සියල්ලක්ම ගොඩනැගෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, ප්‍රිය වස්තුන්ගෙන් සහ පුද්ගලයන්ගෙන් බැහැර වෙන්නට වීම, එහෙම නැත්නම් ප්‍රිය අරමුණු වලින් බැහැර වීම දුකයි. එතකොට මේ අරමුණු වලින් බැහැර වීම දුකක් වෙන්නේ ඒවට ප්‍රිය වුණු නිසා. ඊළඟට අප්‍රියේහි සම්පයෝගෝ දුක්ඛෝ, අප්‍රිය පුද්ගලයෝ වස්තුන් පමණක් නෙමෙයි අප්‍රිය අරමුණු සමග මුහු වීම දුකක්. ඒ කුමක් නිසාද? ඒ වාට අප්‍රිය වුණු නිසායි මේ ප්‍රශ්නේ මතුවේ. ඊළඟට යම්පිච්ඡං නලභති තම්පි දුක්ඛං, යමක් කැමති වෙනවා නම් ඒ නොලැබීම දුකක්. එතකොට ඒ නොලැබීම දුකක් වෙන්නේ කුමක් නිසාද? ඒක කැමති වුණු නිසා. එතකොට මේ හැමතැනකම කියවෙන්නේ මොනවද? ද්‍රව්‍ය පුද්ගලයෝ ආයතන සිදුවීම් අවස්ථා ඒව නිසා නෙමෙයි අපට දුක ඇති වෙන්නේ, ඒවා අපි කැමති වෙන නිසා, ඒවා උපාදාන කරගන්න නිසා ඒ තුලිනුයි දුක සන්තාපය හටගන්නේ. ඒවා සම්බන්ධව ඇලෙනකොට බැඳෙනකොට ඊට ප්‍රතිවිරුද්ධ අරමුණු පිළිබඳව ගැටීමක් ප්‍රතික්ෂේප කිරීමක් ඇති වෙනවා. ඒතර යම් ආරම්මන සමූහයක් අපි මේක හොඳයි කියලා අල්ලගන්නකොට, සුභවාදීව අල්ලගන්නකොට, කාමච්ඡන්දයෙන් අල්ලගන්නකොට ඊට පරිබාහිර කාරණා පිළිබඳව අපට අප්‍රසාදයේ ගැටීම මතුවෙනවා. ඉතින් ඒ නිසා අපි මූලික වශයෙන් තේරුම් ගන්නට ඕන මේ ද්‍රව්‍ය, වස්තු, පුද්ගලයෝ, ආයතන, ස්ථාන, අවස්ථා මේවා නෙවෙයි අපට දුක ඇති කරන්නේ, ඒවා පිළිබඳව අපේ මනසේ ඇතිවෙන කෙලෙස් සමූහයයි දුක ඇති කරන්නේ. එතකොට මේ කෙලෙස් හටගන්නේ අවිද්‍යාව, තෘෂ්ණාව මූලික කොටගෙන. අර 1500ක් ක්ලේශ ධර්මයන් හටගන්නේ අවිද්‍යාව, තෘෂ්ණා පදනම් කොටගෙන. තෘෂ්ණාව තමයි මේ සියලු දුකට මුල කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට තෘෂ්ණාවෙන් අපි යමක් අල්ලා ගත්තහම තමයි ඊට පරිබාහිර දේවල් පිළිබඳව අපි මනසින් ප්‍රතික්ෂේප කරන්නේ, ගැටෙන්නේ. එතකොට ඇයිද අපි තෘෂ්ණාවෙන් දේවල් අල්ලගන්නේ? ඒවැ නිස්සාරත්වය අපට ප්‍රඥාවෙන් නොයටහෙන නිසා, ඒ අවිද්‍යාව නිසායි මේ නිස්සාරු සංස්කාර ධර්මයන් අපි සුභ වශයෙන්, ආස්වාදනීය වශයෙන්, කැමැත්තෙන් ලං කරගන්නට වෑයම් කරන්නේ. මෙන්න මේ විදිහට අපි මූලික වශයෙන් තේරුම් ගන්නට ඕන අපට මේ සියලු දුක්ඛම් කටළු, මේ සියලු ප්‍රශ්න ගොඩ නැගිලා තියෙන්නේ ද්‍රව්‍ය නිසා, පුද්ගලයෝ නිසා, වස්තු නිසා, ආයතන නිසා, සිදුවීම් නිසා, අවස්ථා නිසා නෙවෙයි පින්නතුනේ. ඒවා සම්බන්ධව අනවබෝධයෙන් ඇතිවෙන මානසික දුබලකම් මතයි. එහෙමනම් අපි දුරු කළ යුත්තේ ඒ බාහිර ලෝකයේ නොවේ, අර මනසේ ඇතිවෙන තෘෂ්ණා, උපාදානය, අවිද්‍යාව, ඒ අවිද්‍යාව මුල් කොටගෙන හටගන්නා කෙලෙස් ධර්ම ටිකයි අපි බැහැර කළ යුත්තේ. ඇයිද එහෙම සිහිපත් කරන්නේ? පින්නතුනේ යම්කිසි කෙනෙක් අරහත්ත්වයට පත් වෙලා පිරිනිවන් පානකොට උන්වහන්සේ මේ සියලුම නාම රූප ධර්මයන්ගෙන් උන්වහන්සේ නිදහස් වෙනවා. නමුත් අරහත්ත්වයට පත් වුණත් උන්වහන්සේ පිරිනිවන් පානකම් උන්වහන්සේට ජීවිතේ පවත්වන්නට වෙනවා. දැන් අපි හිතමු රහතන් වහන්සේ සියලු කෙලෙස් නසා අරහත්ත්වයටපත් වෙනවා. දැන් උන්වහන්සේට ලෝකය පිළිබඳ තෘෂ්ණාවක්, අවිද්‍යාවක් නැහැ. උන්වහන්සේ ප්‍රඥාවෙන් ලෝකය අවබෝධ කරගෙනයි සිටින්නේ. නමුත් අවබෝධ කරගෙන හිටියයි කියලා උන්වහන්සේගේ කුසගින්න නිවෙන්නේ නැහැ. උන්වහන්සේගේ කය නඩත්තු කරන්න නම් උන්වහන්සේ ආහාර වළඳන්නට ඕන. ඒතොර රහතන් වහන්සේ නමකට නිරෝධ සමාපත්තියට සමවැදුනා වුණත් උපරිම දින 7ක් තමයි උන්වහන්සේ අදිෂ්ඨාන කරලා නිරෝධ සමාපත්තියට සමවදින්නේ. කුමක් නිසාද? උන්වහන්සේගේ මනස නිරෝධයටපත් වෙලා තිබුණා වුණාට මේ කය, මේ භෞතික කය ලේයින්, මසින්, වාපිත්සෙම් වලින් නඩත්තු වෙන්නේ, ආහාරයෙන් නඩත්තු වෙන්නේ, ආස්වාස ප්‍රස්වාසයෙන් නඩත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ මේ ජීවිතය අස්වාස පස්වාසූප නිබද්දංච, ආස්වාස ප්‍රස්වාසයෙන් මත රඳා පවතිනෝ, ඉරියාපතෝප නිබද්දංච, ඉරියව් පැවැත්වීම මත හඳා පවතින. සීතුන්හෝප නිබද්දංච, සීතල සහ උණුසුම සමබරව පවත්වා ගැනීම මත රඳා පවතින. ආහාරෝප නිබද්දංච, ආහාරය මත රඳා පවතින. එතකොට ඒ රහතන් වහන්සේගේ සිත ක්ලේශ ධර්මයන්ගෙන් නිරුද්ධ වෙලා නිරෝධයට සමවැදිලා තිබුණට උන්වහන්සේගේ කය නඩත්තු වෙන්න නම් ආහාර පාන, ඉරියව් පැවැත්වීම, ආශ්වාස ප්‍රශ්වාසය මේවා අවශ්‍ය වෙනවා. ඒවා පාලනය කරලා, ඒවා යටපත් කරලා දින 7ක් පමණ මේ කය අදිස්ථාන පූර්වකව පවත්වා ගන්නට පුළුවන්. නමුත් ඉන් ඔබට මේ කය පවත්වන්නට නම් ආශ්වාස ප්‍රශ්වාසය ක්‍රියාත්මක වෙන්නට ඕන, ඉරියව් පැවැත්ම, ආහාර අනුභවය ක්‍රියාත්මක වෙන්නට ඕන. ඒ නිසා රහතන් වහන්සේට සිද්ධ වෙනවා දින 7කින් නිරෝධ සමාපත්තියෙන් නැගිටලා අවදි වෙලා උන්වහන්සේට සිද්ධ වෙනවා ආහාරකුත් එක් කරන්නට ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියට අනුගත වෙන්න ඉරියව් පවත්තා. ඇයි උන්වහන්සේ කෙලස් නැසලා තිබුණට මේ කය නඩත්තු කරන්නට නම් ලෝකය පවත්වන්නට නම් ඒ අවශ්‍ය සාධක ගොඩනැගිය යුතු වෙනවා. එතකොට රහතන් වහන්සේට උනත් පිරිනිවන් පානා තෙක් මේ පංචස්කන්ධය නඩත්තු කිරීමේ ක්‍රියාවලියට අනුගත වෙන්න වෙනවා. ඒ නිසා නිර්වාණය දෙආකාරයකින් දක්වනවා සෝපදිසේස පරිනිර්වාණ සහ අනුපදිසේස පරිනිර්වාණ. සෝපදිසේස පරිනිර්වාණය කියලා කියන්නේ කෙලස් පරිනිර්වාණයටපත් වෙනවා. පරිනිර්වාණය කියන්නේ නැවත නොහට ගන්නා ආකාරයෙන් අහෝසි වෙනවා. එතකොට අරහත්ත්වයට පත් වෙනවත් සමගම අවිද්‍යාව තෘෂ්ණා මූලික කොටගත් සියලු කෙලෙස් ධර්ම නැවත නොහට ගන්නා ආකාරයෙන්ම ප්‍රහාණය කරනවා. හැබැයි උන්වහන්සේගේ පංචස්කන්ධය තවම ඉතිරි. ඒ පංචස්කන්ධය හඳුන්වන උපදී කියලා. එතකොට උපදී ශේෂව පවතිනා වූ පරිණිරවාණ. ඒක තමයි සෝපදිශේෂ පරිණිරවාණය කියන්නේ කෙලෙස් ප්‍රහාණය. එතකොට මේ පංචස්කන්ධ නැමැති උපදී තවම පවතින තාක්කල් උන්වහන්සේට පංචස්කන්ධේ නඩත්තු කිරීමේ වෙහෙස පවතිනවා. ආහාර සොයන්නට ඕන, වළඳන්නට ඕන, වැසිකිලි කැසිකිලි යන්නට ඕන. එතකොට කය රෝගී වෙනවා නම් ප්‍රතිකාර කරන්නට ඕන. සමාජයේ ගැවසෙනකොට ඇඳුම් පැළඳුම් වලින් එහෙම නැත්නම් සිවුරකින් මේ ගත ආවරණය කරන්නට ඕන. මැසි මදුරුවන්ගේ සීතෝෂ්ණාදීන් සර්පාදීන්ගෙන් මේ කය රැකගන්නට ඕන, ඉරියව් පවත්වන්නට ඕන. තේ උන්වහන්සේට දැන් මම රහත් වෙලා ඉන්නේ, අවිද්‍යාව තෘෂ්ණාව නැසලා ඉන්නේ කියලා නිහඬ වෙන්නට බෑ. කය පැවැත්වීම, ලෝකයේ පැවැත්වීම උන්වහන්සේට සිදු කරන්නට වෙනවා. එතකොට ඒ බර උන්වහන්සේ ඒ බරෙන් උන්වහන්සේ නිදහස් වෙන්නේ අනුපදිසේස පරිනිර්වාණයදී. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් රහතන් වහන්සේ නමක්, බුදුරජාණන් වහන්සේ නමක් පරිනිර්වාණයටපත් උනා කියලා කියන්නේ අභාවයට ගිහිල්ලා මේ පංචස්කන්ධයත් අහෝසි කිරීම. එතකොට එතනටපත් වුනහම උන්වහන්සේ පංචස්කන්ධේනුත් නිදහස්. නමුත් එතකන් රහතන් වහන්සේටත් කය නඩත්තු කරන්නට, පංචස්කන්ධ ලෝකේ නඩත්තු කරන්නට සිද්ධ වෙනවා කෙලෙස් නැති උනත්. ඉතින් මේ කාරණේ මේ තරම් දුරට අපි පැහැදිලි කළේ ගිහියෙක් හැටියට ජීවත් වෙනකොට, පැවිද්දෙක් හැටියට ජීවත් වෙනකොට අපි කෙලෙස් සහිතව පවතින මේ ලෝකයේ තුල අර රහතන් වහන්සේටත් ලෝකේ පවත්වන්නට, පංචස්කන්ධේ පවත්වන්නට වෙනවා නම් ප්‍රතජ්ජනෙක් හැටියට, එහෙම නැත්නම් සෝවාන් සකෘදාගාමි අනාගාමි ආදී ආර්යයන් වහන්සේලා හැටියට ජීවත් වෙන හැම කෙනෙකුටම පංචස්කන්ධේ නැමැති ලෝකය නඩත්තු කරන්නට සිද්ධ වෙනවා. ඒකෙන් බැහැර වෙන්නට පුළුවන් කමක් නැහැ. ඒ අතරිනුත් ගිහියා කියලා කියන්නේ ඒ පංචස්කන්ධේ තමන්ගේ පංචස්කන්ධේ පවණක් නෙමෙයි, විවාහ ජීවිතය තුළින් අඹුසැමි සම්බන්ධතා ඇති කරගෙන ඊට පස්සේ දුවදරුවන් සමාජයට දායාද කරමින් යම්කිසි පවුල් සංස්ථාවක් හැටියට, කණ්ඩායමක් හැටියට ජීවත් වෙන්නට ප්‍රතිඥා දීපු පිරිසක්. ඒතර කණ්ඩායමක් හැටියට ප්‍රතිඥා දී ජීවත් වෙන්න ප්‍රතිඥා දුන්නහම ඒ තමන්ගේ ප්‍රතිඥාව මත තමන්ට පවතින්නට සිද්ධ වෙනවා. එතකොට තමන්ට විවාහ වෙන්නට කැමැත්තක් නැතිනම් පැවිදි වෙන්නට පුළුවන්. එහෙම නැත්තම් විවාහ නොවි ගිහියෙක් හැටියට බ්‍රහ්මචාරීව ජීවත් වෙන්නට පුළුවන්. හැබැයි තමන් කැමැත්තෙන්ම, රුචිකත්වයෙන්ම තවත් කෙනෙක් සමග විවාහ ගිවිසගත්තනම්, විවාහ ජීවිතයට ඇතුළත් වුණා නම්, දරුමල්ලන් හදාගත්තනම්, ඊට පස්සේ මේක දුකයි, මේක කරදරයි, මේක අමාරුයි කියලා ඒ පුද්ගලයන්ගෙන්, ද්‍රව්‍යයන්ගෙන්, වස්තුන්ගෙන්, අවස්ථාවන්ගෙන් බැහැර වෙන්නට උත්සාහ කිරීම ධර්මානුධර්ම ප්‍රතිපත්තිය නෙවෙයි. ඒක ධර්ම විකෘතියක්, ඒක ප්‍රතිපත්ති විරෝධී කාරණ. එතකොට රහතන් වහන්සේටවත් පුළුවන් කමක් නැහැ, මම දැන් රහත් වෙලා ඉන්නේ, කෙලස් නැසලා ඉන්නේ, ඒ නිසා මේ කයෙන් මට පළක් නැහැ කියලා උන්වහන්සේට සියදිවි නැසෙන්නට ඉඩ හරින්නට පුළුවන් කමක් නැහැ. සියදිවි නසා ගන්නට පුළුවන් කමක් නැහැ. උන්වහන්සේට කය නඩත්තු කරන්න වෙනවා. ආයු ඇතිතා, කර්ම ශක්තිය ඇතිතා මේක පවත්වන්නට වෙනවා. ඒක තමයි ලෝක ධර්මතාවය. එහෙමනම් ගිහියෙක් හැටියට අමුදරුවන් පෝෂණය කරන ගෘහ ජීවිතයක් පවත්වන කෙනෙකුට අනිවාර්යයෙන්ම යම් සම්මුතියකින් බැඳී පවතිනවා. තමන්ගේ පංචස්කන්ධය පමණක් නෙමේ, තමන් හා සම්මුතියෙන් බැඳුණු අන් අයත් ජීවත් කරවන්නට, නඩත්තු කරවන්න. ඉතින් මේ ටික කරගෙන යන අතරතුරේ තමයි අපට සිද්ධ වෙන්නේ ගුණධම් වඩන්න, අත්හැරීම පුරුදු කරන්න, භාවනා කරන්න. දැන් එතකොට ගැටලුව තියෙන්නේ, ඉතින් අත්හරිනකොට බිරිඳ අත්හැරලා, සැමියා අත්හැරලා, දරුවා අත්හැරලා, ගේදොර ඉඩකඩම් අත්හැරලා, යාන වාහන අත්හැරලා, මිල මුදල් අත්හැරලා කොහොමද ලෝකේ පවත්වන්නේ? කොහොමද ජීවත් වෙන්නේ? එහෙම පවත්වන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි ගිහියෙක් හැටියට ඒ දේවල් පවත්වාගෙන යමින් ඒවා සම්බන්ධව තියෙන ක්ලේශයන් දුරු කරන්නට ක්‍රියා කළ යුත්තේ. ඒකයි අපි මුලින්ම සිහිපත් කළේ වනං චින්දත මා රුක්ඛං, ගස් කපන්න එපා. හැබැයි කෙලස් වනය සිඳලන්න. ඒ කෙලස් වනය නිසායි අපිට දුක පීඩා ඇති වෙන්නේ, ගස් කොළන් නිසා නෙමෙයි. අන්න ඒ වගේ අපිට මේ ද්‍රව්‍ය හෝ වස්තු හෝ පුද්ගලයෝ හෝ ආයතන හෝ අවස්ථා නිසා නෙමෙයි අපිට දුක පීඩා ඇති වෙන්නේ, ඒවා සම්බන්ධව අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන් ඇති කරගෙන තියෙන කෙලස් බන්ධනය, කෙලස් සමූහය නිසායි අපිට මේ දුක පීඩා ඇති වෙන්නේ. ඒ නිසා ගිහියෙක් හැටියට ගිහි ජීවිතයක් ගත කරනකොට විශේෂයෙන්ම වටහා ගත යුතු කාරණයක් තමයි බිරිඳ පැවැත්විය යුතුයි, සැමියා පැවැත්විය යුතුයි, දරුවා පවත්වා ගත යුතුයි, ඒ වගේම ලෝකය පැවැත්විය යුතුයි, උපකරණ, ව්‍යාපාර, මිල මුදල්, රැකී රක්ෂා, යාන වාහන මේවා පවත්වා ගන්නට ඕන. නැවැත්විය යුත්තේ මොනවද? ඒවා සම්බන්ධව ඇති වෙන කෙලස් බන්ධනය. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන්, ඉතින් කෙලස් බන්ධනය නවත්තලා කොහොමද මේව පවත්වන්නේ? ඒ සඳහා අපි තේරුම් ගන්නට ඕන ආර්ය ප්‍රතිපදාව, ආර්ය වංශ ප්‍රතිපදාව. තථාගතයන් වහන්සේ දේශනා කරනවා තාම කෙටි සූත්‍රයක් ආර්ය වංශ ප්‍රතිපදාව කියලා. ඒ ආර්ය වංශ ප්‍රතිපදාවෙහි පැහැදිලි කරන්නේ කාරණා හතරක්, චීවර, පිණ්ඩපාත, සේනාසන, භාවනාරාම කියලා කරුණු හතරක්. මේ කාරණා හතරෙන් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා ආර්ය භාවයට පත් වුනහම ඒතනත්තාගේ ප්‍රතිපත්ති ක්‍රමය කබඳුද, ඒ වගේම ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා ආර්ය භාවයට පත් වෙන්නට අපේක්ෂා කරනවද, ඒ අය විසින් අනුගමනය කළ යුතු ධර්ම ප්‍රතිපදාව, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තමයි මේ ආර්ය වංශ ප්‍රතිපදාව තුළින් පැහැදිලි කරන්නේ. එහි ඉතාම පැහැදිලිව තථාගතයන් වහන්සේ දේශනා කරනෝ චීවර, පිණ්ඩපාත, සේනාසන. එතකොට පිණ්ඩපාත කියන එකට ගිලන්පසත් අයිති. එතකොට සිව්පසයේ මෙතනට අයිති. මේ සිව්පසය නිවන් දකින්නට යන පැවිද්දෙකුටත්, ගිහියෙකුටත්, ඒ වගේම නිවන් අවබෝධ කරගත්තු රහතන් වහන්සේටත් මේ ටික අවශ්‍යයි ජීවිතේ පවත්වාගන්න. එතකොට භික්ෂුන් වහන්සේලාගේ වශයෙන් කතා කරනකොට ඒව සඳහන් කරනවා සිව්පසය හැටියට. ගිහියන්ගේ වශයෙන් කතා කරනකොට ඒව හඳුන්වනවා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හැටියට, එහෙමනම් මූලික අවශ්‍යතා හැටියට. එතකොට මේ මූලික අවශ්‍යතා බැහැර කරන්නට බැහැ අපට නිවන් අවබෝධ කළත්. එතකොට නිවන් අවබෝධ කරන්න යන කෙනෙකුට කොහොමත් මේ මූලික අවශ්‍යතා බැහැර කරන්නට බැහැ. නමුත් ගැටලුව තියෙන්නේ ඒ අවශ්‍යතා පවත්වන්නට ගිය තැන, අවශ්‍යතා නඩත්තු කරගන්නට ගිය තැන අපට නොදැනුවත්වම අපි තෘෂ්ණා උපාදානයකින් බැඳෙනවා. ඒවා දැඩිව අල්ලා ගන්නවා, දැඩිව එල්බ ගන්නවා. ඒක ලෝකය පවත්වන්නට අවශ්‍ය දෙයක් නෙමෙයි. ඒ අවිද්‍යාවෙන් අපට යහපතක් වෙන්නේ නැහැ. ඒ තෘෂ්ණාවෙන් අපට යහපතක් වෙන්නේ නැහැ. ඒ ගැටීමෙන් අපට යහපතක් වෙන්නේ නැහැ. තමන්ට යහපතක් වෙන්නේත් නැහැ. අනුන්ට යහපතක් වෙන්නේත් නැහැ. ඒ නිසා තෘෂ්ණාවෙන් මොසපත් වීම නෙමෙයි අවශ්‍ය වෙන්නේ, අවශ්‍යතාවය හඳුනාගෙන දේවල් ගොඩ නැගීම, දේවල් පැවැත්වීම. එතකොට ආහාරය අවශ්‍යතාවය සලකාගෙන සම්පාදනය කරගන්න ඕනේ. අවශ්‍යතාවය සලකාගෙන ආහාරය සම්පාදනය කරන්නත් නම් අවශ්‍ය අමුද්‍රව්‍ය තියෙන්නට ඕන. තියෙන්නට නම් ගෙනෙන්නට ඕන. ගෙනෙන්නට නම් මුදල් තියෙන්න ඕන. මුදල් තියෙනනම් මුදල් උපයන්නට ඕන. උපයන්නට නම් රැකී රක්ෂා හෝ ව්‍යාපාර කරන්නට ඕන. ඒවා කරන්නට නම් දැනුම හැකියාව තියෙන්න ඕන. ඒ දැනුම හැකියාව ඇති කරගන්න ඉගෙන ගන්න ඕන, පුහුණු වෙන්න ඕන. ඒ සඳහා කුඩා අවදියේ පටන් වෙහෙසෙන්නට ඕන, මහන්සි වෙන්න ඕන. දැන් එතකොට කොහොමද අපි ලෝකය අතහරින්නේ? ලෝකය අතහරින්නටත් ඕන, ලෝකය පවත්වන්නටත් ඕන. නැවැත්ම සහ පැවැත්ම කියන මේ අංශ දෙක නිවැරදිව හඳුනාගෙන සමබරව ඉදිරියට යන්නට පුළුවන් නම් එය තමයි මජ්ක්‍ධිමා පටිපදා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. නැවැත්ම සහ පැවැත්ම කියලා කියන්නේ පින්නතුනි, ලෝකය නවත්වන්නට, මේ භවගමන නවත්වන්නට අපි පුද්ගලයෝ ඝාතනය කිරීම නෙමෙයි කළ යුත්තේ, ද්‍රව්‍ය විනාශ කිරීම නෙමෙයි කළ යුත්තේ, පවතින මේ නාම රූප ධර්මයන්ගෙන් සැකසුණු මේ ලෝකය විනාශ කිරීම නෙමේ, මේ නාම රූප පරම්පරාවක් අඛණ්ඩව හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ කොහොමද? ඒ අවිද්‍යාව සහ තෘෂ්ණාව නිසායි. අන්න ඒ අවිද්‍යා තෘෂ්ණා බන්ධනේ ලෙහා දැමීමයි සැබෑ අත්හැරීම, සැබෑ භාවනාව තුළින් විය යුත්තේ. ඒ කුමක් නිසාද? ඒකෙන් ලොවට සිදුවෙන කිසිම ශාන්තියක් නැති නිසා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන්, ඉතින් තෘෂ්ණාව දුරු කරලා කොහොමද හම්බ කරන්නේ? අන්න එතන තමයි අපිට වටහා ගන්න හුඟක් දුෂ්කර තැන. ඒ මොකද අපි පුරුදු වෙලා තියෙන්නේ දේවල් එකතු කරනවා නම් තෘෂ්ණාවෙන් තමයි එකතු කරන්නේ. දේවල් බැහැර කරනවා නම් ගැටීමෙන් තමයි බැහැර කරන්නේ. ඇලීමෙන් රැස් කරන්නටත් ගැටීමෙන් බැහැර කරන්නටත් පුරුදු වෙලා තියෙනවා විනා ප්‍රඥාවෙන් රාශි කරන්නටත්, ඒ වගේම ප්‍රඥාවෙන් දේවල් බැහැර කරන්නටත් මිනිස් සිත ප්‍රතඥන මනස ඒතරම් හුරු වෙලා නැහැ. ඒ හුරු වෙලා නැති නිසා අගතිගාමීව අපට යමක් පිළිබඳව ඇලීමක්, බැඳීමක්, තණ්හාවක් ඇති වුණොත් තමයි ඒක ලං කරගන්නට, ඒක ගොඩ ගහගන්නට අපි දඟලන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකය පවත්වන්නට ඕන තෘෂ්ණාවෙන් උපාදාන කරගන්නේ නැතිව. එහෙනම් මොකටද ඒව රැස් කරන්නේ? ඒව රැස් කරන්නේ පවත්වන්න. ජීවිතේ පවත්වන්නට ඕන නිසා කෑම කන්නට ඕන. අමුදරුවන් නඩත්තු කරන්නට ඕන නිසා මුදල් හම්බ කරන්නට ඕන. ඒ සඳහා ව්‍යාපාර කරන්න ඕන. ඒව තමන්ට නොසලකා හරින්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමන් තෝරාගත්තේ ගිහි ජීවිතේ නම් ඒ තමන් තෝරාගත්තු ජීවිතය තුළ ඉඳගෙනයි අපට ගුණධම් වඩන්නට වෙන්නේ. එතකොට තමන් ගිහි ජීවිතේ තෝරාගෙන ඊට පස්සේ පැවිද්දා දිහා බලාගෙන අනේ හාමුදුරුවෝ නම් සුවසේ ඉන්නෝ, අපට තමයි වැරදුනේ, අපි මේ ගිහි ජීවිතේ බන්ධනයකට අහු වුණා, කොටු වුණා, දැන් අපි මේ මහ දුකක් විඳිනවා කියලා හාමුදුරුවෝ දිහා බල බල හූල්ලනවා නම් ඒ ගිහියාට ගිහි ප්‍රතිපදාව තුළ ගුණධම් වඩන්න අත්හැරීම පුරුදු කරන්නට පුළුවන් වෙන්නේ නැහැ. ඒ වගේම හාමුදුරුවෝ දිහා බලාගෙන හාමුදුරුවෝ වගේ තමන් ගිහි ජීවිතේ ගත කරන්න හදනවා නම් ඒ ගිහි ජීවිතේ විකෘතියක්, දුෂ්චරිතයක් බවට පත් වෙනවා. විනා දුෂ්චරිතය කියලා කියන්නේ වැරදි හැසිරීම. එතකොට මිත්‍යාචාරයක් බවට පත් වෙනවා, වැරදි හැසිරීමක් බවට පත් වෙනවා තමන් ගිහිව ඉඳගෙන පැවිද්දෙක් වගේ හැසිරෙන්නට ගියොත්. ඒ වගේම තමයි පැවිදි වෙලා ඒ පැවිද්දා ගිහියා දිහා බලාගෙන ගිහියෝ නම් තම තමන්ට කැමති කැමති විදිහට කාම සම්පත් භුක්ති විඳිනවා, අපට තමයි නැත්තේ, අපට තමයි බාධා කරන්න කියලා ගිහියා දිහා බලාගෙන හූල්ලනවා නම් ඒ පැවිද්දාට පැවිදි ප්‍රතිපදාව, පැවිදි සුවය අත්විඳින්නට පුළුවන් කමක් නැහැ තුනතු. ඒ නිසා තමන් තෝරාගත්තේ පැවිද්ද නම් ගිහියා දිහා බලාගෙන හූල්ලන්නේ නැතිව, ගිහි ජීවිතයක් තමන් නිරූපණය කරන්නට යන්නේ නැතිව පැවිද්දා පුහුණු වෙන්නට ඕන. තමන්ගේ ප්‍රතිපදාව හඳුනාගෙන පැවිදි ජීවිතය තුළ පැවැත්ම නැවැත්ම කුමක්ද කියලා හඳුනාගෙන කටයුතු කරන්න. ඒතර පැවිද්දෙක් හැටියටත් නිවන් දකින්නට කටයුතු කරනවා කියලා උන්වහන්සේටත් සියල්ල බැහැර කරන්න බෑ. ගෝල බාලයෝ හදන්නට ඕන, පන්සල් හදන්නට ඕන, විහෙර විහාර හදන්නට ඕන, මිනිස්සු කුසලයට දහමට නැඹුරු කරන්නට ඕන, ඒවට යොමු කරන්න ඕන. ඒතර කෙනෙක් හිතන්න පුළුවන් දැන් මේ හැමදෙර ඔක්කොම අතහැරලා ඉල්ල දැන් මේ පන්සල හදන්න දඟලනවානේ. දැන් මේ ආරණ්‍ය හදන්න ගොඩ දඟලනවා. ඒවා තෘෂ්ණාවෙන් කරන්නත් පුළුවන්, ප්‍රඥාවෙන් කරන්නත් පුළුවන්. තෘෂ්ණාවෙන් කරන්නට ගියොත් උන්වහන්සේ නිවන් මගින් පරාජය වෙනවා, පැවැත්ම සඳහා උන්වහන්සේගෙන් යම් සේවයක් වෙනවා. ඒතර උන්වහන්සේ තෘෂ්ණාවෙන්, අවිද්‍යාවෙන් පන්සල හැදුවා වුණත්, චෛත්‍ය හැදුවා වුණත්, දෙවි මිනිසුන් වන්දනාමාන කරලා, දෙවි මිනිසුන් පින්දහම් කරගෙන සාසනයට ලෝකෙටින් යහපතක් වෙනවා. හැබැයි උන්වහන්සේ අනවබෝධයෙන් නම් ඒවා පවත්තලා තියෙන්නේ, කෙලස් වසගයට ගිහිල්ලා නම් ඒවා පවත්තලා තියෙන්නේ, මගේ තන මම හොඳට නඩත්තු කරගන්න ඕන කියන ඒ දුර්වල මනෝභාවයෙන්, අවිද්‍යාවෙන් යුක්තව නම් ඒවා නඩත්තු කරලා තියෙන්නේ. උන්වහන්සේ පැවැත්ම සඳහා උත්සාහවත් වෙලා තියෙනවා, නැවැත්ම සඳහා අවශ්‍ය ಗುಣ පිරিলা නැහැ. ඒ වගේම යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් මම දේවල් නවත්වන්නට ඕන කියලා ගුණධම් වඩනවා, භාවනා කරනවා, හැබැයි උන්වහන්සේ අනුන්ට දහම් දෙසන් නැතිනම් විහෙර විහාරස්ථාන නඩත්තු කරන්න, පවත්වන්නට අපකැප වෙන්නේ නැතිනම්, අන් අයට ධර්ම මාර්ගයේ ප්‍රගුණ කරන්නට උපකාර කරන්නේ නැත්නම් ඒ භික්ෂුව නැවැත්ම සඳහා කටයුතු කරලා තියෙනවා, සාසනයේ පැවැත්ම සඳහා සහායක් වෙලා නැහැ. බාහිර වශයෙන් තමන් වහන්සේගේ චිත්තසංතානය තුළ ඒ ගුණවදි කර ගැනීම නිසා තමන් තුළ සාසනික ප්‍රතිපදාව පවත්වාගෙන ගිහින් තියෙනවා. හැබැයි තමන්ගේ අභාවයෙන් පස්සේ ලෝකය තුළ ඒ සාසනය පවතින්නට උන්වහන්සේගෙන් සහයක් ලැබිලා නැහැ. සබ් භික්ෂුවක් හැටියට භික්ෂුවටත් කාර්යභාරයන් දෙකක් තියෙනවා. පළවෙනි කාර්යය තමයි තමන්ගේ විමුක්තිය සඳහා ධර්ම මාර්ගය හඳුනාගෙන පුහුණු කිරීම දෙවැනි කාර්යභාරය තමයි. අන් අයට නිවන් මඟ ප්‍රගුණ කරන්නට ශාසනය නඩත්තු කරන්න පවත්වන්නට දායක වෙයි. එතකොට භික්ෂුවක් වුණාට ඒ භික්ෂුවටවත් එයින් ගැලවෙන්නට පුළුවන් කමක් නැහැ පින්නතුනි. බුදුරජාණන් වහන්සේ ජීවමාන අවදීදී සරියුත් මහරහතන් වහන්සේට එක්තරා අවස්ථාවක සිද්ධ වෙනවා දුර බැහැර ප්‍රදේශයක වස් සමාදම් වෙන්න. එතකොට උන්වහන්සේ වස් සමාදම් වෙලා ඒ වස් කාලේ නිම වුණු සැනින්ම උන්වහන්සේට ආපහු බුදුරජාණන් වහන්සේ හමුවට වැඩම කරන්නට සිද්ධ වෙනවා. එතනදී සරියුත් හාමුදුරුව අර භික්ෂුන් වහන්සේලාට කතා කරලා කියනවා ආශ්මත් වරුනි දැන් ඉදිරියේදී සිවුරු පූජාව කරනවානේ, ඒ කියන්නේ කටින චීවරය මුල් කොටගෙන චීවර පූජාව සිද්ධ කරනවානේ. එතකොට මට ලැබෙන කොටහ වෙන් කරලා මං ඉන්න ආවාසයට මං ඉන්න විහාරයට පිටත් කරලා හරින්න කියලා ප්‍රකාශ කරලා උන්වහන්සේ වැඩම කළා. දැන් අර භික්ෂුන් වහන්සේලා කල්පනා කරනවා ඔන්න ධම්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලායි කියන්නේ. නමුත් උන්වහන්සේට තාම ආසාව අත අරගන්න බෑ, තාම තණ්හාව අත අරගන්න බෑ. දැන් තාම කටින චීවර පූජාව සිද්ධ කළෙත් නැහැ. දැන් උන්වහන්සේ නික්මෙන්න සූදානම් වෙලා තාම සිද්ධ කරපු නැති චීවර පූජාව ගැන උන්වහන්සේ විධිවිධාන යොදවනවා. ඒකෙන් මට ලැබෙන කොටහ මගේ පන්සලට වෙන් කරලා එවන්න කියලා. ඉතින් මේ ධම්මසේනාධිපති හැටියට විරුදාවලි ලැබුවට අග්‍රශ්‍රාවක වුණාට තාම ආසාව දුරු කරගන්නට බැරි වෙලානේ කියලා භික්ෂුන් වහන්සේලා, ප්‍රතඥ භික්ෂුන් වහන්සේලා සරියුත් හාමුදුරන් චෝදනා කළා. මේ චෝදනාව කටින් කට ගිහිල්ලා බුදුහාමුදුරුවෝ සමීපයට ගියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, එසේ නොකිව යුතුය, සාරිපුත්ත සියලු කෙලෙසුන් නැසූ රහතන් වහන්සේ නමක්. නමුත් උන්වහන්සේ ඒ ප්‍රකාශය කළා තමයි. ඇයිද ඒ ප්‍රකාශය කළේ? උන්වහන්සේ තමන් කෙලෙස් නැසුවා වගේම උන්වහන්සේට වගකීමක් තියෙනවා, යුතුකමක් තියෙනවා ශාසනය පවත්වන්න. උන්වහන්සේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා පැවිදි කරලා තියෙනවා. ඒ ශිෂ්‍යන් වහන්සේලා අම්මා තාත්තගෙන් වෙන් කරලා ශාසනයට සම්බන්ධ කරගත්තට පස්සේ ගුරුවරයාට ලොකු අගකීමක් තියෙනවා. ඒ මව්පියන්ගෙන් වෙච්ච කාර්ය තමන් අතින් සිද්ධ වෙන්නට ඕනේ. ඒ පොඩි හාමුදුරුන්ගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාගේ ආරක්ෂාව රැකවරණය ප්‍රත්‍යපහසුකම් මූලික අවශ්‍යතා සම්පාදනය කරලා උන්වහන්සේලාට සුවසේ කෙලෙස් නසන්න ගුණධම් වඩන්න උපකාර කිරීම. ඉතින් එතකොට අන්න ඒ වගකීම, ඒ යුතුකම, ඒ උපකාරය සිද්ධ කරන්න ඕන නිසා තමයි තමන් වහන්සේට ධාර්මිකව ලැබෙන ප්‍රත්‍යලාභය තනතන විනාශ වෙන්නට නොදී ඒ ක්‍රමානුකූලව නිසිතනට යොමු කරලා තමන් වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලාට ගුණධම් වඩන්න ඒ තමන්ගේ ධාර්මික ලාභයෙන් අනුග්‍රහ දක්වන්නට හිතුවේ. එහෙම නැතු උන්වහන්සේට ආසාව නිසා නෙවෙයි, තණ්හාව නිසා නෙමෙයි, දායකයාගේ කුසලය මහත්ඵල වෙන්නටත්, තමන්ගේ ශිෂ්‍යකාරකාදීන්ට සුවසේ ගුණධම් වඩන්න ප්‍රත්‍යපහසුකම් සපයන්නටත් කියන මේ යුතුකම් වගකීම් ඉටු කරන්නට උන්වහන්සේ එසේ ක්‍රියා කළා විනා තණ්හාවෙන් එසේ කළා නොවේ. මේ විදිහට පින්නතුනි, භික්ෂුවක් වුණත් රහතන් වහන්සේ නමක් වුණත් ලෝකය පවත්වන්නට වෙනවා, යුතුකම් වගකීම් ඉටු කරන්නට වෙනවා. හැබැයි තමන්ගේ සිත කෙලසා ගන්න නැතිව. ඉතින් රහත් අරහත්ත්වයට පත් වුණාම උන්වහන්සේගේ මනසේ කෙලස් නැති නිසා උන්වහන්සේගේ සිත කෙලසෙන්නේ නැහැ. නමුත් ප්‍රතඥ භික්ෂුන් වහන්සේ නමක් කටයුතු කරනකොට තමන්ට නොදැනුවත්වම අර මූලික අවශ්‍යතා සම්පාදනය කරද්දී තණ්හාව මතුවෙන්නට පුළුවන්. ඇලීම මතුවෙන්නට පුළුවන්. කාමච්ඡන්දේ මතුවෙන්නට පුළුවන්. ඒ තණ්හාව කාමච්ඡන්දේ මතුවෙනකොටම ඊට පරිබාහිර, ඊට ප්‍රතිවිරුද්ධ අරමුණු පිළිබඳව ගැටීම, ව්‍යාපාදය, පටිඝ තමන්ගේ సంతානේ මතුවෙන්නට පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අරිය වංශ ප්‍රතිපදාවේදී දේශනා කරනවා චීවරය අවශ්‍යයි විලිවසා ගන්නට, මැසි මදුරුවන්ගෙන් සීතෝෂ්ණාදීන් කය රැක ගන්නට, ආහාරය අවශ්‍යයි කුසගිනි නිවාගෙන ජීවිතේ පවත්වන්නට, සෙනසුණක් අවශ්‍යයි අවුවෙන් වැස්සෙන් පීඩා නොවිඳ සතාසියුපා වගේන් හානි නොවේ සුවසේ ගුණධම් වඩන්න, බෙහෙත් හේත් අවශ්‍යයි ලෙඩ දුක් සුව කරගෙන ස්වස්ථ භාවයෙන් යුක්තව ගුණධම් වඩන්න. නමුත් ඒවා සම්පාදනය කරන්නට ගිහිල්ලා ඒ තැනැත්තා තෘෂ්ණාවෙන් මොසපත් වෙනවා නම් ඒ පුද්ගලයාට ගුණධම් වඩන්නට, කෙලෙස් නසන්නට මනසේ ඉඩක් ඉතුරු වෙන්නේ නැහැ. දැන් කෙලෙස් නැසීම සඳහායි මේ ප්‍රත්‍යපහසුකම් සම්පාදනය කරගන්න. නමුත් ඒවා සම්පාදනය කරන්න ගිහිල්ලා කෙලෙස් අවුලවා ගන්නවා නම් උන්වහන්සේ කෙලෙස් නැසීමේ වැඩපිළිවෙල අනුගමනය කරන කෙනෙක් නෙමෙයි. එතකොට උන්වහන්සේ ආර්යයන් වහන්සේලා ගිය මග යන කෙනෙක් නෙමෙයි. එතකොට උන්වහන්සේ ආර්ය භාවයට පත් වෙන්නට සුදුසු ප්‍රතිපත්ති ක්‍රමය අනුගමනය කරන කෙනෙක් නෙමෙයි. ඒ නිසා භික්ෂුවක් හැටියට පුහුණු වෙන්නට ඕන මූලික අවශ්‍යතා සම්පාදනය කරගන්නටත් ඕන. නමුත් ඒවායින් තෘෂ්ණාවෙන් මොසපත් නොවි ක්‍රියා කරන්නටත් ඕන. නමුත් පැවිද්දෙකුට යම් සහනයක් තියෙනවා, යම් පහසුවක් තියෙනවා. ඒ ප්‍රත්‍ය පහසුකම් දායකකාරකාදීන් විසින් සම්පාදනය කරන නිසා යම් ප්‍රමාණයකට උපේක්ෂා සහගතව කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම භික්ෂුවට වඩාත් පහසුවක් තියෙනවා අඹදරුවන් පිළිබඳ බන්ධනයක් නැති නිසා උන්වහන්සේට ඒ පිළිබඳව නිදහස් මනසින් ගුණධම් වඩන්නට පුළුවන්. හැබැයි ගිහියෙකුට පැවිද්දෙකුට වඩා සම්බාධ දෙකක් අතිරේකව පවතිනවා. අර පැවිද්දාට තරම් සැහැල්ලුවෙන් ගුණධම් වඩන්නට පුළුවන්කමක් නැහැ. බන්ධන දෙකකින් බැඳී සිටිනවා. කුමක්ද ඒ බන්ධන දෙක? ජීවිතේ පවත්වන්නට ප්‍රත්‍යපහසුකම් අත්‍යවශ්‍ය දේවල් සම්පාදනය කර ගැනීම තමන් විසින්ම කළ යුතුයි. තොට පැවිද්දෙකුට ඒවා අන්නයි විසින් සම්පාදනය කරලා දෙනවා. ගිහියාට තමන් විසින්ම සපයා ගන්නට සිද්ධ වෙනවා. ඊළඟට දෙවනි බන්ධනය තමයි පැවිද්දා අඹදරුවන් පෝෂණය කිරීමේ සංරක්ෂණය කිරීමේ බන්ධනයෙන් නිදහස් වෙලා ඉන්නවා. ගිහියාට අඹදරුවන් ගෙවල් දොරවල් යාන වාහන නඩත්තු කිරීමේ බන්ධනය තමන් සතුව පවතිනවා. එතකොට මේ බැඳීම් දෙක ගිහියාට ඒ ප්‍රත්‍යපහසුකම් වෙන කවුරුවත් ගෙනත් දෙන්නේ නැහැ. ඒවා තමන් විසින් සම්පාදනය කරගන්නවා. ඒ වගේම ගිහියාට තමන් ගැන විතරක් බලලා හරියන්නේ නැහැ. මව්පියෝ, අඹදරු, ගේ දොර ඉඩ කඩම් මේ හැම දෙයක්ම නඩත්තු කරගන්නට වෙනවා. එහෙමනම් ගිහියාගේ ජීවිතය පැවිද්දාගේ ජීවිතය තරම් නිදහස් නැහැ, සැහැල්ලු නැහැ. ලෝකය පවත්වමින් කෙලෙස් නසන්නට ක්‍රියාත්මක විය යුතුයි. ඒ නිසා ගිහි ජීවිතය තුළ ගුණධම් වැඩිම, අත්හැරීම පුරුදු කිරීම, පැවිද්දෙක් අත්හැරීම පුරුදු කරන තරම්ම පහසු කාර්යයක් නෙමෙයි. මේකෙන් අදහස් කරන්නේ පැවිදි වුණන් පස්සේ අත්හැරීම පුරුදු කරන්න ලේසි කියලා නෙමෙයි පින්නතුනි. අපි මුලින්ම සිහිපත් කළානේ මේ ද්‍රව්‍ය පුද්ගලයෝ සිදුවීම් අවස්ථා මත නෙමෙයි ගැටලුව මතුවෙන්නේ තෘෂ්ණා බන්ධනය තුළ, උපාදානය තුළ. ඒ නිසා අපි කොච්චර ගිහි ජීවිතයේ අඹදරුවන් සහ අවශේෂ සම්පත් බැහැර කරලා ගිහිල්ලා පැවිදි වුණා වුණත් ඒ පැවිද්දා තුලත් කෙලස් මතුවෙන්නට පුළුවන්. මොකද වස්තුකාමයේ සඳහා ඉඩක් නැති වුණත් ක්ලේශකාමයේ අත්හැරීම පහසු නැහැ. ඒ නිසා මහණ උණයි කියලා නිවන් දකින්නට ඒක ලේසිම ක්‍රමයක් වෙනවයි කියලා එහෙම තීරණය කරන්න බෑ. අර ගිහියෙකුට තියෙන ප්‍රධාන බන්ධන දෙකෙන් පැවිද්දා නිදහස් වෙන නිසා ගිහියෙකුට වඩා සැහැල්ලුවෙන් අවශ්‍ය නම් ගුණධම් වැඩිමේ ඉඩක් පැවිද්දෙකුට තියෙනවා. නමුත් ගිහියාට අර බන්ධන දෙකත් සහිතවයි ಗುಣධම් වඩන්න වෙන්නේ. ඒ බන්ධන දෙක නොසලකා හැරලා අත්තර දාලා ගිහියෙකුට ಗುಣධම් වඩන්නට අවකාශයක් නැහැ පිනතු. ඒ නිසා ගිහි ජීවිතය තුළ අත්තරේම පුරුදු කළ යුතුයි. ගිහි ජීවිතය තුළ භාවනාව ප්‍රගුණ කළ යුතුයි. ඒ ගිහි ජීවිතයේ වගකීම් යුතුයකම් හඳුනාගෙන ඒවා පවත්වන්නට නඩත්තු කරන්නට ක්‍රමෝපායන් සම්පාදනය කරන ගමන් ඕන ಗುಣධම් වඩන්න. අන්න ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ අර වනය සිඳින්න ගස් නොකපන්න කියන මේ උපදේශය දෙන්නේ. අපි කෙලෙස් නසන්නට ඕන, නමුත් ලෝකය නොනැසිය යුතුයි. පුද්ගලයෝ, ද්‍රව්‍ය, වස්තු, අවස්ථා මේවා පැවැත්විය යුතුයි, ඒවා නඩත්තු කළ යුතුයි. නමුත් ඒවා පිළිබඳව පවතින අවිද්‍යාව, තෘෂ්ණාව කෙලෙස් වසඟයට යාම එය අපි දුරු කළ යුතුයි. ඉතින් මෙන්න මේ කියන නැවැත්ම සහ පැවැත්ම හඳුනාගෙන පැවැත්ම පවත්වන ගමන්, පැවැත්මෙහි අවශ්‍යතාවය හඳුනාගෙන නඩත්තු කරගන්න ගමන් අපි කොහොමද කෙලෙස් දුරු කරන්නේ කියන වැඩපිළිවෙල තමයි arya wansa ප්‍රතිපදාව තුළින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට එහි චීවර, පිණ්ඩපාත, සේනාසන, භාවනාරාම කියලා කාරණා හතරක් කියවෙනවා. චීවර, පිණ්ඩපාත, සේනාසන, භෞතික ද්‍රව්‍ය, ප්‍රත්‍යපහසුකම්. ඒකට භාවනාව එකතු කළාම ඒක නිකන් ගැළපෙන්නේ නැති දෙයක් වගේ අපට හැඟෙනවා. නමුත් ඊටාම ගැළපෙන ක්‍රමයකටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. කුමක් දෙහි ගැළපීම? මුලින් කාරණා තුනෙන් හඳුන්වන්නේ ප්‍රත්‍යපහසුකම්. කුමකටද මේ ප්‍රත්‍යපහසුකම් පරිහරණය කරන්නේ? ගුණධම් වැඩිම සඳහා. පැවිද්දෙක් නම් එතනට යන්නෙම ගුණධම් වඩන්න. ඒතර ගිහියෙක් හැටියට, ගිහියෙක් කියලා නෑ පින්නතුනේ, අපි මනුෂ්‍ය ලෝකෙට එන්නේ ගුණධම් වඩන්න. මනුෂ්‍ය කියලා කියන්නේ මනස උසස් කිරීම, මනස දියුණු කිරීම. එතකොට අපි මනුලොවට එන්නෙම මනස සංවර්ධනය කරන්න. එහෙනම් අපි ගිහි ජීවිත ගත කලයි කියලා ಗುಣධම් වැඩිම මනස සංවර්ධනය කිරීම අතහැර දාන්නට බෑ. එතකොට ආපු ප්‍රධාන වැඩේ අපි මගහැරියා වෙනවා. ඒ නිසා පැවිදි වෙන්නේ විශේෂයෙන් ಗುಣධම් වඩන්නට, ඒ මග සකස් කරගන්නට. නමුත් ගිහි අය කියලා ಗುಣධම් වැඩිමේ මාර්ගය අත්හරින්නට බෑ. එතකොට මනුලවට එන්නේම ಗುಣධම් වඩන්නටයි. නමුත් ගිහියාට බන්ධන දෙකක් පවතිනවා. මූලික අවශ්‍යතා තමන් විසින් සම්පාදනය කරගන්නට ඕන. අඹදරුවන් පිළිබඳව විශේෂයෙන් වගකීමෙන් යුක්තව සොයා බලමින් කටයුතු කරන්නට ඕන. ඉතින් මේ බන්ධන දෙක නඩත්තු කරගැනීමෙන්, මේ අවශ්‍යතා දෙක සම්පාදනය කරගැනීමෙන් කොහොමද ಗುಣධම් වඩන්නට සිතේ නිදහසක් සකස් කරගන්නේ කියන එකයි අරිය වංශ දේශනාවේ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. කුමක්ද ඒ සඳහා තථාගතයන් වහන්සේ යෝජනා කරන මාර්ගය? උන්වහන්සේ දේශනා කරනවා, අගතිතෝ අමුච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවේ නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ජති. ලෝකය භුක්ති විඳිය යුත්තේ කෙසේද? ප්‍රත්‍යපහසුකම් උපයාගෙන පරිහරණය කළ යුත්තේ කෙසේද? අගතිතෝ, කෙලෙස් වලින් අගතියට යන්නේ නැතිව. අමුච්චිතෝ, කෙලෙස් වලින් මුසපත් වෙන්නේ නැතිව. අනජ්ජාපන්නෝ, තෘෂ්ණාවෙන් දැඩිව උපාදාන කරගන්නේ නැතිව. ආදීනව දස්සාවේ, මේවා පැවැත්වීම තුළ කෙලස් වැඩෙන්නට ඉඩකඩ තියෙනවා. මේවායින් මොසපත් වුනොත් නිරයට පතිත වෙනවා. ඒ වගේම මේවා අයථා විදිහට පවත්වන්නට ගියොත්, අයථා විදිහට හරිහම්බ කරන්නට ගියොත් ඒන් අනර්ථයක් විනාශයක් වෙනවා කියලා මේ භෞතික ලෝකයේ පැවැත්වීමේ ආදීනවේ නුවණින් දැකගෙන හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා මේ සංස්කාර ධර්මයන් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියන මේ යථාර්ථය අවබෝධ කරගන්නටත් ඕන. නමුත් අවශ්‍යතාවය සඳහා නඩත්තු කරන්නට, පවත්වන්නටත් ඕන. එසේ නුවණින් ආදීනවේ දකිමින් ඒවා පරිහරණය කරන්නට ඕන. කෙසේද? නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ජති. කුමකටද මේවා පරිහරණය කරන්නේ? කුමකටද මේ කෑම කන්නේ? කුමකටද ඇඳුම් අඳින්නේ? කුමකටද මේ ගෙවල් දොරවල් යාන වාහන ගන්නේ? ඒ වගේම කුමකටද මේ ඉඩකඩම් ආදිය මිලදී ගන්නෙ? ඒ කුමක් සඳහාද මේ ලෝකය ජීවිතේ පවත්වන්නේ? ඒතර කුමකටද විවාහ වුනේ? කුමකටද දරුවන් හදන්නේ මේ ලෝකය පවත්වන්නට? එතකොට පැවිද්දෙක් හැටියට පැවිද්ද තෝරා ගත්තා නම් ಗುಣධම් තුලින් සාසනය පැවැත්වීමෙන් ලෝකයට අනුග්‍රහ දක්වනවා. ගිහි ජීවිතේ තෝරා ගත්තා නම් මනුලොවට එන්නට අපේක්ෂා කරන සත්පුරුෂයින්ට මනුලොව ජනිත වෙන්නට අවකාශ සලස්වා දෙමින් ලෝකයේ පැවැත්වීමේ වගකීම තමන්ට දරන්නට සිද්ධ වෙනවා. එතකොට විවාහ වෙලා අපි දරුවෝ හදන්නේ නැහැ, දරුවෝ හදන එක බන්ධනයක්, ඒක බාධාවක්, ඒක නිවන් මාර්ගට බාධාවක් කියලා හිතනවනම් ඒතනත්තා තමන්ගේ යුතුයකම් කොටසින් එක පැත්තක් සම්පූර්ණයෙන් අතහැර දැම්මා වෙනවා. ඒ කුමක්ද? තමන්ගේ විමුක්ති මඟ ගැන සිතනකොට ලෝකයේ පැවැත්වීම අඩාල කළා වෙනවා. එතකොට අපේ මව්පියෝ දරුවන් හදපු නිසායි අපට මනුලොවට එන්නට පුළුවන් වුනේ. අපි මනුලොවට ආපු නිසායි අපට ගුණනුවණ වඩන්නට පුළුවන් වුනේ. තවත් අසංඛ්‍ය ගණන් සත්වයින් විශ්වයේ අපේක්ෂාවෙන් ඉන්නවා මනුලෝ පැමිණෙන්නට, ಗುಣධම් වඩන්නට. අපට මනුලෝට පැමිණෙන්නට අපේ මව්පියන් උපකාර කළාසේ තවත් ඒබඳු සත්පුරුෂයින්ට මනුලෝට පැමිණිලා ಗುಣධම් වඩන්නට උපකාර කිරීම විවාහ ජීවිතයක් ගත කරන සත්පුරුෂ මිනිස්සෙයින්ගේ වගකීමක් වෙනවා, යුතුයකමක් වෙනවා. එතකොට තමන් ලෝකයේ උපකාරය මත තමන් ಗುಣධම් වඩනවා වගේම ලෝකයට ಗುಣධම් වඩන්න උපකාර කිරීම තමන්ගේ යුතුයකම. ගිහියා විසින් ඒ යුතුයකම මනවින් හඳුනාගෙන අඹදරුවන් පෝෂණය කිරීම, අඹදරුවන් හදා වඩා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා පින්නතුනේ. ඉතින් ඒවා පවත්වද්දී අගතිතෝ අමුච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවේ නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ජති. මේවා මේ විදිහෙන් පවත්වන්නේ කුමකටද? ඒවාහි බන්ධනේ වෙලා, මුසපත් වෙලා, ගිලිලා සතර අපායට වැටෙන්නට නෙමෙයි. බිරිඳ නිසා, දරුවා නිසා තමන් අපහාගත වෙන්නට නෙමෙයි. බිරිඳ නිසා, දරුවා නිසා බන්ධනේ වෙලා ඒ අය යම් භවයක දුගතියටපත් වුනොත් තමනුත් ඒ පස්සෙන් එතනට යන්නට නෙමෙයි. ඒ වගේම බිරිඳගේ, දරුවගේ, සැමියාගේ ඒ අයගේ යම් යම් දුර්වලකම් නිසා ඒවත් එක ගැටිලා තමන් අපහාගත වෙන්නට නෙමෙයි. මේ ලෝකය පවත්වන්නට ඕන තමන් විනාශ නොවේ. තමන් විනාශ නොවි ಗುಣධම් වඩන්නට ඕන ලෝකය පවත්වමින්. ඒ නිසා පවත්වන්නටත් ඕන, නවත්වන්නටත් ඕන. මේ දෙක සමබරව පවත්වාගෙන යන්නට නොහැකි බව තමයි අපි හැම විටම ඒ පැත්තට මේ පැත්තට දෝලණය වෙන්නේ. පැවැත්ම පිළිබඳව සොයනකොට අපට නැවැත්ම අමතකයි, නැවැත්ම පිළිබඳව සොයනකොට පැවැත්ම අමතකයි. තමන්ගේ හිත සකස් කරගන්නට ඕන කියලා හිතනකොට බිරිඳ ගැන, සැමියා ගැන, දරුවා ගැන, ආයතනය ගැන, රැකී රක්ෂා ගැන, ඒව ගැන සොයන්නට අකමැති කුමක් නිසාද? ඒවෙන් තමන්ගේ සිත කෙලසෙනවායි කියල. එතකොට ඒ බිරිඳ ගැන, සැමියා ගැන, දරුවා ගැන, ආයතනය ගැන, ලෝකය ගැන සොයනකොට තමන්ට නිනව් නැහැ, තමන්ගේ සිත කෙලසීමටපත් වෙනවායි කියලා. එතකොට මේ පැත්ත බලනකොට අර පැත්ත අමතකයි, ඒ පැත්ත ගිලිහෙනවා, ඒ පැත්ත බලනකොට මේ පැත්ත ගිලිහෙනවා. ඒ දෝෂය තමන්ගේ මනසේ දෝෂයක් විනා ලෝකයේ ප්‍රශ්නයක් නෙවෙයි පින්නතුනි. ඒ නිසා ගිහියෙක් හැටියට විශේෂයෙන් පුහුණු වෙන්නට ඕන, උත්සාහවත් වෙන්නට ඕන. අපි කොහොමද ලෝකේ පවත්වන්නේ කෙලස් වලට වසඟ නොවී? එතකොට ආහාර පාන සම්පාදනය කරන්නට, මුදල් හදල් හරි හම්බ කරන්නට, ව්‍යාපාර කරන්නට උනන්දු විය යුතුයි. ඒවා ඉපයීමේදී සහ පරිහරණය කිරීමේදී තමන්ටත් ලෝකයටත් අනර්ථයක් නොවේ. ඇඳුම් පැළඳුම්, ගෙවල් දොරවල්, යාන වාහන පැවැත්විය යුතුයි, හරි හම්බ කරගත යුතුයි. හම්බ කිරීමේදී සහ පැවැත්වීමේදී තමන්ටත් ලෝකයටත් අනර්ථයක් නොවේ. ඒ නිසා ඒ සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ලද දෙයින් සතුටු වීම සහ ධෛර්යයෙන්, උත්සාහයෙන්, වීරයෙන් හරි හම්බ කිරීම, මේ දෙපැත්තම සමබරව තේරුම් ගන්නට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යථා ලාභ සන්තෝෂේ ලද දෙයින් සතුටු වෙන. ඒ ලද දෙයින් සතුටු වෙන්න කියනකොට අපිට එකවරම හිතෙන්නේ වැරහැලි ඇඳගෙන කටුමැටි ගහපු පැල්පතක ජීවත් වුණත් කමක් නැහැ වගේ එකක් තමයි හැඟෙන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝම දේශනා කරනවා බාහා බල පරිචිතේහි සේදා වක්කිත්තේහි ධම්මිකේහි ධම්මලද්දේ දහඩිය වගුරවල වෙහෙස මහන්සි වෙලා උපයන්න, ඒ උපයන දේ සතරට බෙදලා දෙකෙන් පංගුවක්ම යලිත් ආයෝජනය කරන්න, සම්පත් දියුණු කිරීම සඳහා තමන්ගේ ප්‍රතිලාභ වැඩි කර ගැනීම. එතකොට මොකටද ලද දෙයින් සතුට වෙනවා නම් එහෙම කරන්නේ මොකටද? මේක තමයි ධර්මයේහි පෙන්නන මජ්ක්‍ධිමා පටිපදා. නවත්වන්නටත් ඕනේ, පවත්වන්නටත් ඕන. නැවැත්ම සඳහා ලද දෙයින් සතුටු වෙන්නට ඕන, පැවැත්ම සඳහා උපයන්නට ඕන. දැන් මේ කාරණා දෙක කොහොමද අපි සමතුලිත කරගන්නේ? පින්නතුනේ, එය මේ විදිහෙන් හඳුනා ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ 100%ක් උත්සාහ කරන්නට ඕන සම්පත් ලැබමින් ජීවිතයේ සුවපත්ව පවත්වන්න. අත්ති සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ්‍ය සුඛ, මට මේ දේවල් තියෙනවා, තියෙන දේ මම નિවරදිව පරිහරණය කරනවා, ඒ වගේම මම ඉපයීමේදී සහ පරිහරණය කිරීමේදී ලොවට අනතුරක් කරලා නැහැ, මම ලෝකෙට ණය නැහැ කියලා ගිහියෙකුට සතුටු වෙන්නට පුළුවන් වෙන්න ඕන. ඒ සන්තුෂ්ටිය තුළින් තමයි හිතේ සැහැල්ලුවත් එක්ක ಗುಣධම් වඩන්නට, මනස යොමු කරන්නට පුළුවන් වෙන්නේ. එතකොට එහෙම කැප වෙලා උත්සාහ කරනකොට 100%ක් උත්සාහ කළාට ඒ තැනත්තාට 100%ක්ම ඵල ලැබෙන්නේ නැති වෙන්නට පුළුවන්, 50%ක් වෙන්නට පුළුවන් ප්‍රතිඵල ලැබෙන්නේ. දැන් එතකොට අපිට පුළුවන් වෙන්නට ඕන අර නොලැබුණු 50 ගැන තැවි තැවි ඉන්නේ නැතිව ලැබුණු 50ත් එක්කලා හිත සතුටින් ඉදිරියට යන්න. ඒක තමයි ලද දෙයින් සතුටු වෙනවා කියන්නේ. හුඟක් දෙනා කරන්නේ ලද දෙයින් සතුටු වෙන එක නෙමෙයි, නොලද දෙයින් තැවෙන එක. ලද දෙයින් සතුටු වෙනවා කියලා කියන්නේ උදාසීන වෙන එක නෙමෙයි. උත්සාහ කරන්නට ඕන. හැබැයි ලැබෙන දෙයින් තෘප්තිමත් වෙන්නට ඕන, නොලැබිච්ච දෙයින් දුක් වෙන්නේ නැතිව. අපි හිතමු අද 150ක් ලැබෙනවා, හෙට 160ක් ලැබෙනවා, අනිද්දා 170ක් ලැබෙනවා. අර ලද දෙයින් සතුටු වෙන්න බැරි මනුස්සයා හැමදාම දේවල් උපයලා තියනවා, හම්බ කරලා තියනවා. හැබැයි කවදාවත් සතුටින් නැහැ. අද නොලැබිච්ච 150 ගැන තැවෙනවා, හෙට නොලැබිච්ච 140 ගැන තැවෙනවා, අනිද්දා නොලැබුණු 130 ගැන තැවෙනවා. ඔහු ජීවිත කාලෙම හරි හම්බ කරලා තියනවා, සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙච්ච දවසක් නැහැ. ඔහුට ಗುಣධම් වඩන්නට බෑ. මනසේ ඉඩක් නැහැ. හිතේ සැහැල්ලුවක් නැහැ. නිරන්තර ආතතියෙන් පවතින්නේ. එතකොට ඔහුට තෘප්තියක් නැහැ. ඒ වගේම ඔහුට කෙලෙස් වලින් නිදහස් වෙන්නට ඉඩක් නැහැ. ඇයිද? ලද දෙයින් සතුටු වෙන්නට බැරි නිසා. ඒ නිසා පුහුණු වෙන්නට ඕන, උත්සාහයෙන් උපයන්නටත්. හැබැයි යමක් අහිමි වෙනවා නම් අහිමි වුණු දේ ගැන තැවි තැවි ජීවත් වෙන්නට නෙමෙයි, ලැබුණු දේත් එක්ක තෘප්තිමත්ව ජීවත් වෙනවා. ඉතිරි ටික ලබන්නට ඕන නම් ඒ සඳහා උත්සාහයෙන් ක්‍රියාත්මක වෙනවා. එහෙම උත්සාහයෙන් ක්‍රියාත්මක වෙනකොට පින්නතුනේ යම්කිසි කෙනෙකුට අද දහසක් උපයපු කෙනා හෙට ලක්ෂයක් උපයන්නට උත්සාහ කළත් ධර්මයට අනුව වරදක් නැහැ. හැබැයි ප්‍රශ්න දෙකක් තමන්ගේ සිතින් විමසන්නට ඕන. මනසින් අසන්නට ඕන ප්‍රශ්න දෙකක්. මොකද්ද ප්‍රශ්න දෙක? අද දහසක් උපයපු මම හෙට ලක්ෂයක් උපයන්නට හිතනකොට මේ වැඩිපුර 99,000 මම යොදවන්නට බලාපොරොත්තු වෙන්නේ කුමක් සඳහාද? එතකොට තමන්ගේ දියුණුව සඳහාද, අඹදරුවන්ගේ යහපත වෙනුවෙන්ද, මව්පියන්ගේ යහපත වෙනුවෙන්ද, ඒ වගේම සේවකයන්ගේ යහපත වෙනුවෙන්ද, සමාජ සුබ සාධනය වෙනුවෙන්ද, කුසල් දහම් කිරීමද, මේ කුමක් සඳහාද මං මේ අතිරික්තය යොදවන්නට බලාපොරොත්තු වෙන්නේ? දෙවැනි ප්‍රශ්නේ තමයි මේ අතිරේකය උපයන්නට මම කෙබඳු ධාර්මික ක්‍රමයක්ද අනුගමනය කරන්නේ? මේ අතිරේකය උපයන්නට ගිහිල්ලා මගේ කෙලෙස් වඩවාගෙන මගේ තෘෂ්ණාව වැඩි කරගෙන මම විනාශ වෙනවද? ඒ වගේම හොරකම් කරලා වංචා කරලා ලෝකට අනතුරු කරලා අයථා ක්‍රමවලින් උපයලා ලෝකෙටත් හානි කරනවද? එතකොට තමන්ටත් ලෝකෙටත් හානි නොවන ධාර්මික ක්‍රමයකින් උපයන්නට පුළුවන් නම් ඒ උපයාගෙන ඒයින් තමන් කෙලස් වසඟයට යන්නේ නැතුව තමන්ගේත් ලෝකෙත් යහපත වෙනුවෙන් පරිහරණය කරන්නට පුළුවන් නම් අද දහසක් ඉපයූ කෙනා හෙට ලක්ෂයක් ඉපයුවත් ධර්මානුධර්ම ප්‍රතිපත්තියට විරුද්ධ නැහැ පින්වතුනි. විරුද්ධ වෙන්නේ එය මුසපත් හැඟීම් වලට වහල් වෙලා අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් කෙලස් වසඟයට ගිහිල්ලා නිනව් නැතුව පවත්වනවා නම් තමයි එහි ඇති වරද. නිසා arya wansa ප්‍රතිපදාව තුළ බුදුරජාණන් වහන්සේ යෝජනා කරන්නේ හැඟීම් වලට වහල් නොවේ අවශ්‍යතා හඳුනාගෙන කටයුතු කරා. රජෙකුගේ අවශ්‍යතාවය සාමාන්‍ය මිනිසෙකුගේ අවශ්‍යතාවයට වඩා වැඩි. ගිහියෙකුගේ අවශ්‍යතාවය භික්ෂුන් වහන්සේ නමකගේ අවශ්‍යතාවයට වඩා වැඩි. භික්ෂුන් වහන්සේලා අතර වුණත් උන්වහන්සේලා කරන සමාජ සේවයේ අනුව උන්වහන්සේලාගේ අවශ්‍යතාව වෙනස් වෙන්නට පුළුවන්. මේ විදිහට තමන්ටත් ගුණධම් වඩන්න, අන් අයටත් ගුණධම් වඩන්න මඟ පෙන්වීම සඳහා මනුෂ්‍ය ජීවිතයේ යහපත් තමන්ටත් ලෝකයටත් අර්ථ සම්පන්නව පැවැත්වීම සඳහා අපට යමක් අවශ්‍ය නම් ඒ සඳහා ආහාර, නිවාස, ඇඳුම්, ඖෂධ, මිල මුදල්, දැන උගත්කම් අවශ්‍ය නම් ඒවා ගිහියෙක් හැටියට සම්පාදනය කර ගැනීම වරදක් නෙමේ. නමුත් හැඟීම් වලට වහල් නොවි අපේ කුසගිනි නිවන්නට පුළුවන්, ජීවිතේ පවත්වන්නට පුළුවන්. හැබැයි කෑදරකම නවත්තන්නට බෑ. අපිට ගෙයක් හදාගන්නට පුළුවන්, ඉන්න හිටින්න සුවපහසු ඇතුව. නමුත් තෘෂ්ණාව නවත්තන්නට බෑ. මේ විදිහට තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ වනං චින්දත මාරුක්ඛං, වනය සිඳින්න ගස් කපන්නේ නැතිව. ඒ වගේ ලෝකය පවත්වන්නට ඕන, පුද්ගලයෝ ද්‍රව්‍ය වස්තුන් පවත්වන්නට ඕන, ඒවා අතහැරලා ගිහි ජීවිතයක් පවත්වන්නට බෑ. නමුත් ඒවා සම්බන්ධව අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් මුසපත් වෙන්නේ නැතිව ඒ කෙලෙස් වසඟයට නොයා හැඟීම් වලට වහල් නොවි කටයුතු කරන්නට ඒතනත්තා දක්ෂ වෙන්නට ඕන. අන්න ඒ දක්ෂතාවය මතු කරගන්නකොට මේ ලෝකෙහි සම්පත් ඉපයීම ඔහුට කෙලස් වැඩෙන්නට නෙමෙයි, කෙලස් දුරු කරගන්නට උපයෝගී කරගන්නට පුළුවන්. අවිද්‍යා තෘෂ්ණාව වර්ධනය වෙලා අපාගත වෙන්නට නෙමෙයි, ඔහුට ඒ සම්පත් සුවසේ කය පවත්වාගෙන, සුවසේ අමුදරුවන් නඩත්තු කරගෙන, සුවසේ ගුණධම් වැඩිම සඳහා යොදා ගන්න පුළුවන්. අන්න ඒ නිසයි චීවර, පිණ්ඩපාත, සේනාසන සහ භාවනා රාමතා කියලා හතරවෙනි කාරණය භාවනාව සම්බන්ධව මේ ආර්ය වංශ ප්‍රතිපදාවෙහි දේශනා කරන්නේ. ඒ නිසා ආර්ය භාවයට පැමිණෙන්නට යම් ගිහියෙක් අපේක්ෂා කරනවා නම් ඒ ගිහියාට පුළුවන් වෙන්නට ඕනේ ලෝකය පවත්වන්නට අවශ්‍යතා හඳුනාගෙන, නමුත් හැඟීම් වලට වහල් නොවි. ඒ හැඟීම් වලට වහල් නොවි ලෝකය පවත්වනකොට සිත සැහැල්ලු වෙනවා, සිත නිදහස් වෙනවා. ඒ නිදහස් මානසිකත්වය තමයි භාවනාව සඳහා අපට යොදවන්න පුළුවන්. කුමක්ද භාවනාව කියන්නේ? සිත වැඩි දියුණු කරන්නට පුහුණු කිරීම. භාවනා කියන්නේ වඩනවා. කුමක්ද වඩන්නේ? සිත වඩනවා. සිත වැඩෙන්නේ කොහොමද? කාරණා තුනකින්. මොකක්ද කාරණා තුන? සිතෙහි පහළ වෙන දුර්ගුණ, පාප ධර්ම, අසත් ධර්ම හඳුනාගෙන බැහැර කරන්නට ඕන. සිතෙහි වැඩෙන ගුණධර්ම, සද්ධර්ම, පාරමිතා ධර්ම, බෝධිපාක්ෂික ධර්ම හඳුනාගෙන දියුණු කරන්නට ඕන. ලෝක ධර්මතාවයන් ප්‍රඥාවෙන් වටහාගෙන ඒවට ඔරොත්තු දීමේ ශක්තිය ඇති කරගන්න ඕන. මේ කාරණා තුන පුහුණු කිරීම තමයි භාවනා කියලා හඳුන්වන්නේ. තොටේ භාවනාව සමත විදර්ශනා වශයෙන් දෙආකාරයි. සමත කියලා කියන්නේ අපට ක්ලේශ ධර්මය මතුවෙන්නේ කවර අරමුණක් නිසාද? ඒ අරමුණ වෙනස් කරනවා. එතකොට ක්ලේශය යටපත් වෙනවා. ඒකෙන් යම් සහනයක්, සැහැල්ලුවක් ඇති වෙනවා. අපිට ක්ලේශය දුරු කරගන්නට තරම් ශක්තිය නැති තැන්වලදී අරමුණ බැහැර කරලා අරමුණෙන් ඉවත් වෙලා අපි සංසුන් වෙන්න සංහිඳියාවටපත් වෙන්නට පුහුණු වෙන්නට ඕන. ඒ ක්‍රමේ තමයි සමත භාවනා කියලා හඳුන්වන්නේ. රාගය ඇති වෙනවා නම් අසුභය වඩනවා. ද්වේෂය මතු වෙනවා නම් මෙත් වඩනවා. ඒ මොකද්ද කරන්නේ? අරමුණ වෙනස් කරනවා. එතකොට සිත සංහිඳෙනවා. හැබැයි ක්ලේශය දුරු වෙන්නේ නැහැ. ක්ලේශය යටපත් වීම පමණයි වෙන්නේ. විදර්ශනා කියලා කියන්නේ නිවැරදිව හේතුඵල වශයෙන් දුර්ගුණේ දුර්ගුණේ හැටියට හඳුනාගෙන ඒ දුරු කරන්නට ක්‍රියාත්මක වෙනවා. කවර හේතුවකින්ද මේ දුර්ගුණේ මතුවෙන්නේ කියලා වටහාගෙන ඒක බැහැර කරන්නට ඒ මොහොතේම ක්‍රියාත්මක වෙනවා. ඒ විදර්ශනා භාවනාව. යහගුණේ අවදි වෙන්නේ මෙත්තාව, කරුණාව, මුදිතාව, ප්‍රඥාව, සද්ධාව, වීර්‍ය මේවා අවදි වෙන්නේ කොහොමද කියලා හඳුනාගෙන හේතුඵල වශයෙන් වටහාගෙන ඒ ගුණය අවදි කරන්නට වෑයම් කරනවා. ඒ වගේම හේතුඵල ධර්ම ත්‍රිලක්ෂණ ධර්ම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කර ගනිමින් ඒ ලෝක ධර්මතාවයන්ට ඔරොත්තු දෙන්නට විශේෂයෙන් හේතුඵල ධර්මයෙහිවත් පටිච්ච සමුප්පාදයටත් ත්‍රිලක්ෂණ ධර්මයටත් මුහුණ දෙන්නට ඔරොත්තු දෙන්නට අපේ සිත පුහුණු කරනවා. මේ විදිහට දුර්ගුණ දුරු කරමින් යහගුණ වඩමින් ලෝක ධර්මතාවයන් අවබෝධ කරමින් ඒවාට ඔරොත්තු දීමේ ශක්තිය වැඩි දියුණු කිරීම තමයි විදර්ශනා භාවනා හැටියට හඳුන්වන්නේ. ඉතින් එය ගිහි ජීවිතේ කරන්න බැරි කමක් නැහැ. අර ಗುಣධම් වඩන්නට සම්පත් උපයනකොට, අමුදරුවන් පෝෂණය කරනකොට, ලෝකේ නඩත්තු කරනකොට තමන්ගේ සිතේ දුර්ගුණ මතුවෙනවද? නැවත නැවත සිහි කල්පනාවෙන් ප්‍රත්‍යවේක්ෂා කරන්නට. එහෙම ප්‍රත්‍යවේක්ෂා කරනකොට ව්‍යාපාර කරමින්ම, ධනය උපයමින්ම, අමුදරුවන් පෝෂණය කරමින්ම තමන්ගේ දුර්ගුණ පිළිබඳ විචක්ෂණ වෙමින් ඒවා දුරු කිරීමේ විදර්ශනා භාවනාවට ගිහියෙකුට නැඹුරු වෙන්නට පුළුවන්. ඒ නිසා වැඩ නැවැත්වීම නෙමෙයි අවශ්‍ය. ඒ වැඩ කරනකොට හිත කොතනද පවතින්නේ? සිතට මොකද වෙන්නේ කියලා තේරුම් ගැනීමයි. ලෝකය බැහැර කිරීම නෙමෙයි කළ යුත්තේ. ලෝකය නඩත්තු කරනකොට මගේ මනස කොතනද තියෙන්නේ කියලා හඳුනා ගැනීමයි. එසේ හඳුනාගෙන දුර්වලකම් මතුවෙනකොට ඒවා දුරු කරන්නට ක්‍රියාත්මක වෙනවා නම් එයයි සැබෑ භාවනාව. ඒ නිසා අපිට දුර්ගුණ මතුවෙන්නේ නැති තැනක ඉඳගෙන 아무තුවෙන් භාවනාවක් කරන්න දෙයක් නැහැ පින්නතුනි. දුර්ගුණ මතුවෙන තැන තරහ එන තැන තමයි තරහ හඳුනාගෙන දුරු කරන්නට තියෙන්නේ. තරහ එන්නට පසුබිමක් නැති තැනකට ගිහිල්ලා අපිට කෝපය දුරු කිරීමේ භාවනාවක් කරන්නට පුළුවන් කමක් නැහැ ප්‍රායෝගිකව. ඒ ගැන හිතන්න පුළුවන්, කල්පනා කරන්න පුළුවන්, සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. හැබැයි කෝපය දුරු කිරීමේ භාවනාවක් කරන්න පුළුවන් වෙන්නේ කෝපය මතුවෙන්නට හේතු කාරණා මතුවෙන තැනකදී තමයි. කෝපය කෙබඳුද, එය මතුවෙන හේතු මොනවද, ඒවා දුරු කරන්නේ කෙසේද කියලා අපිට ප්‍රායෝගිකව පුහුණු කරන්නට පුළුවන් වෙන්නේ. එය තමයි ප්‍රායෝගිකව විදර්ශනා භාවනාව හැටියට හඳුන්වන්නේ. ඊළඟට අපිට පිරිසකින් ඈත් වෙලා ඉන්නකොට 아무තු කරුණාවක්, 아무තු මෛත්‍රියක්, 아무තු අදිෂ්ඨානයක්, 아무තු වීරයක් ඇතත් නැතත් ලොකු හානියක් ලොවට වෙන්නේ නැහැ පින්නතුනි. නමුත් අපි ලෝකෙත් එක්ක වැඩ කරනකොට තමයි ඉවසන්න ඕන තැන ඉවසන්න ඕන, දරා ගන්න ඕන තැන දරා ගන්න ඕන, කරුණාව ඕන තැන කරුණාව, මෛත්‍රිය ඕන තැන මෛත්‍රිය, පරිත්‍යාගය ඕන තැන පරිත්‍යාගය, වීර්‍ය ප්‍රඥාව ඕන තැන වීර්‍ය ප්‍රඥාව, සද්ධාව ඕන තැන සද්ධාව. මේවා ලෝකයේත් එක්ක වැඩ කරනකොටයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒ අවශ්‍ය තැන අවශ්‍ය ගුණය හඳුනාගෙන එයමතු කරන්නට පුහුණු වීම සැබෑ විදර්ශනා භාවනාවයි. ඉතින් ගිහියෙක් හැටියට ඒවා අත්‍යවශ්‍ය වෙන අවස්ථා තමන්ට ඕන තරම් එළඹෙනවා. ඒ අවස්ථා තමයි ප්‍රායෝගිකව භාවනාවට යෝග්‍ය. බුදුන් වැඳලා ටික වෙලාවක් වෙන් කරගෙන සියලු සත්වෝ සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, මම වෛර නැත්තෙක් වෙත්වා, අන් අය වෛර නැත්තෝ වෙත්වා කියලා එහෙම සිතීම විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. කෝපය, ద్వේෂය මතුවෙන කරුණු පැමිණෙනකොට තමයි මමත් අන් අයත් සුවපත් වෙන්න, මම වෛර නොකරමි, අන් අයත් වෛර නැත්තෝ වෙත්වා කියන මේ මෙත්තා භාවනාව ප්‍රායෝගිකව පුහුණු කරන්න තියෙනවා. එනිසා දුර්ගුණ දුරු කිරීමත්, යහගුණ අවදි කිරීමත් අවස්ථාවෝචිතව කළ හැකි ගිහි ජීවිතයක් තුළ එය නොකළ හැක්කක් නොවේ. ඊළඟට තුන්වෙනි කාරණය ලෝක ධර්මතාවයන් වටහා ගැනීම. ලෝකයේ අනිත්‍ය බව, ඒ වගේම දුක් බව, අනාත්ම බව. අනිත්‍යයි කියලා කියන්නේ අපි කොතෙක් දේ ගොඩ නැගුවත් ඒවා වෙනස් වෙනවා, වහා බිඳී යනවා. ඒ වගේම මේ සියලු සංස්කාර ධර්මයන් හේතු ප්‍රත්‍යයෙන් නැවත නැවත ගොඩනගන්නට සිද්ධ වෙනවා. ඒ කිසිවක් මගේ කැමැත්තට අනුව පවතින්නේ නැහැ. අපි කොච්චර දේවල් මේ විදිහට වෙන්න ඕන කියලා හිතාගෙන සැලසුම් කරගෙන කටයුතු කළා වුණත් ඒවා අපි කැමති වෙන විදිහට වෙන්නේ නැහැ. අචින්තිතම්පි භවති චින්තම්පි විනස්සති. සිතූ දේවලුත් සිද්ධ නොවී යනවා, නොසිතූ දේවලුත් ජීවිතේ සිද්ධ වෙනවා. එතකොට තමයි මම කියලා කෙනෙක් ඇත්තේ නැහැ. මෙතන මගේ ඕනෑමකට පවතින කිසිවක් නැහැ. සියලු නාම රූප ධර්ම අනාත්මයි කියන කාරණය අවබෝධ කරගන්න සුදුසුම තැන. ඉතින් ඒ ධර්මතාවයන් අවබෝධ කරමින් ඒවට ඔරොත්තු දෙමින් සිත පුහුණු කරන්නට ගිහි ජීවිතයක් තුළ බාධාවක් නැහැ. අර තමන්ට කාර්ය බහුල වෙනකොට, ඒ වගේම මානසික ගැෂ්ඨන මතු වෙනකොට, ඒ තමන්ගේ මනස කොතනද පවතින්නේ කියලා සිහිය ප්‍රත්‍යවේක්ෂා නුවණ අවදි කර ගැනීම පමණයි අවශ්‍ය. ඉතින් ගිහියන්ට හෝ වේවා පැවිද්දන්ට හෝ වේවා සිහියෙන් පවතින්නට බැරි නම් ලෝකයේ සමග ගනුදෙනු කරනකොට තමන්ගේ සිත තමන්ට නොපෙනී යනවා නම් ඒබඳු ගිහියෙකුටවත් ඒබඳු පැවිද්දෙකුටවත් අත්හැරීම හෝ භාවනාව ප්‍රගුණ කරන්නට පුළුවන් කමක් නැහැ. යම් පැවිද්දෙකුට හෝ යම් ගිහියෙකුට ලෝකයේ සමග ගනුදෙනු කරද්දී තමන්ගේ සිතට මොකද වෙන්නේ කියලා විමසා බලන්න පුළුවන් නම් ලෝකයේ සමග ගනුදෙනු කරන්නට ඕන. ඒ ලෝකයේ සමග වැඩ කරන්න ගියාම මගේ හිතට මොකද වෙන්නේ? මගේ හිත සකස් කරගන්නකොට ලෝකයට කරන්නට ඕන යුතුයකම ගිලිහෙනවද? ලෝකයට අදාළ යුතුයකම ඉටු කරනකොට මගේ සිත මගේ පරිපාලනයෙන් ගිලිහෙනවද? මේ කාරණා දෙක ගැන අවදියෙන් ඉන්නට පුළුවන් නම් පැවිද්දෙකුට උනත් ගිහියෙකුට උනත් ඕනෑතරම් කාර්යබහුල ජීවිතයක භාවනාව ප්‍රගුණ කරන්න පුළුවන්. ඒ සඳහා හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතා වටහාගෙන ක්‍රියා කිරීම යෝග්‍යයි. එසේ කටයුතු කරන කෙනෙකුටයි වනය ගස්කොලන් නොසිඳ වනය සිඳ දමන්නට පුළුවන් වෙන්නේ. ලෝකය විනාශ කරන්නේ නැතිව ඒ පිළිබඳව තෘෂ්ණා උපාදානය අත්හැර දමන්නට පුළුවන් වෙන්නේ. මේ කාරණා සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ජීවිත තුළ ලෝකය විනාශ කිරීම නෙමෙයි අත්හැරීම කියලා කියන්නේ. අඹුදරුවන් ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන මිල මුදල් මේවා අත්හැර දැමීම නෙමෙයි සැබෑ අත්හැරීම කියලා කියන්නේ. අවශ්‍යතාවය හඳුනාගෙන පවත්වන්නට ඕන. වැඩිපුර තියෙනවා නම් අනවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා නම් අතහැරලා දැම්මට කමක් නැහැ. ද්‍රව්‍ය පුද්ගලයෝ වස්තුන් අතහරින්නට සුදුසු අවස්ථාවක් ආවොත් ඒක අතහැරීම වැරදි කියන එක නෙමෙයි මෙයින් කියන්නේ. අහක තියෙන බර කරපින්නාගෙන ඉන්නට ඕනේ නැහැ. Tamanta අත්‍යවශ්‍ය ප්‍රමාණය විතරක් රඳවා ගත්තාම ඇති. ඉන් පරිබාහිර දේවල් එක්කෝ අතහැර දමන්න නැත්නම් සුදුසු අයට දෙන්න. ඒ නිසා අනවශ්‍ය ප්‍රමාණය නෙමෙයි අවශ්‍යතාවයේ සලකාගෙන අවශ්‍යතාවයේ ප්‍රමාණයට දේවල් පරිහරණය කරන්න හැඟීම් වලට වහල් නොවි. ඒතර ගොඩාක් ගතසිත සැහැල්ලු වෙනවා. ක්ලේශයන්ගෙන් සිත මුදවා ගන්නට පුළුවන් වෙනවා. ඒ ඇති වෙන සැහැල්ලුව තුළින් තමන්ට තමන්ගේ සිත පිළිබඳව ප්‍රත්‍යවේක්ෂාවකට එන්නට සිහිය පිහිටුවා ගන්නට පුළුවන්. ඒ සිහිය සහ ප්‍රත්‍යවේක්ෂා නුවණ දුර්ගුණ දුරු කරමින් යහගුණ අවදි කරමින් ලෝක ධර්මතාවයන් වටහා ගන්නට තමන්ට මහෝපකාරී වෙනවා. ඒ නිසා මේ ආර්ය වංශ ප්‍රතිපදාව අනුගමනය කරමින් ගස්කොළන් නොනසා වනය නසන්නාසේ ලෝකේ නොනසා කෙලස් නසන්නට මේ අසු දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනෝ. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මේ පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ හේමා වත්තේගම මෞතුමිය, ඒ වගේම දියණිවරුන් දෙදෙනා, පුතණවරුන් දෙදෙනා, බෑණාවරුන්, ලේලිවරුන්, මොනබුරු මිනිබිරියන් ඇතුළු පින්වත් පිරිස. ජනවාරි මාස 6 වෙනි දිනට අභාවප්‍රාප්ත වූ වසර 7ක් ගත වෙන හැරී වත්තේගම ආදරණීය ස්වාමි පුරුෂයාණන්ට, දයාබර පියාණන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම, ඒ වගේම හැම දිනාගේම පරම්පරාවල මිය ගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් සිහිපත් කරලා පුණ්‍ය ආනුමෝදනා කිරීම. දැනට 88 වෙනි වියේ පසු වෙන හේමාවත්තේගම ආදරණීය මෞතුමියට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන හැම දිනාගේමත් පවුල්වල සැමට ආශිර්වාද කිරීම. දේශකයන්න් වහන්සේටත් සිය සමාධි ජාලයටත් සෙත් ප්‍රාර්ථනා කරමින් කොරෝනා වසංගතයෙන් පීඩා විඳින රටවාසී ලෝකවාසී සැමට නිදුක් නිරෝගී සුව සැලසේවා කියන ආශිර්වාදයත් ඇතිව අද ධර්මදේශනාවෙහි දායකත්වයේ දරනෝ සැමට ධම්මසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමේ පිංකමක් තම තමන් සිහියෙන් නුවණින් ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම ශ්‍රවණමේ කුසලය ඒ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත් සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින තුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් චිරාත් කාලයක් එහෙන් ආරක්ෂා කෙරෙත්වා 88 වෙනි වියේ පසු වන හේමාවත්තේගම මෞතුමියටත් දූ දරු මුණුබුරු මිනිබිරියන් හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නොමදව සැලසේවා දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. වසර 7කට ඉහතදී ජනවාරි මාස 6 වෙනි දින අභව ප්‍රාප්ත වන්නට එදුණු හැරේ වත්තේගම පියාණන් ඇතුළු මිය පරලෝගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගෙම භවගමන සුවපත් කර ගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ අප හැම දිනාටමත් මේ උදාර කුසලයේ මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකට පත් නොවීම පිණිස, කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. 88 වෙනි වියේ පසු වෙන හේමාවත්තේගම මෞතුමිය ඇතුළු දූ දරු මුණුබුරු මිනිබිරියන් හැම දිනාටම රටවැසි ලෝවැසි සියලු ජනතාවටත් නිදුක් බව නිරෝගී භාවය චිර ජීවනයේ සැලසේවා. ආයුර ආරෝග්‍ය භාග්‍ය සම්පත් වර්ධනයේ වේවා. මේ ලැබුවව නව වර්ෂය තුල කායික මානසික සුවයෙන් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.